on Robert Raup Hakim. You have 10 minutes.
Bismillah ar-Rahman ar-Rahim. Honorable presiding member, the Minister of Justice has presented three important bills that deal with amendments to the Criminal Procedure Code, the Civil Procedure Code, as well as the Judicature Act, which provide for the concept of pre-trial judges and some procedural matters connected to their functions. So this is a very welcome thing. All of us have no objection to this important concept being introduced. It will no doubt reduce the burden on trial judges to dispose of pre-trial issues expeditiously and perhaps save some time. Of course, the Ministry and the Judicial Services Commission will have to equip the system with men and material to make this a reality, which is a matter that everybody would concede. However, when I listened to the Minister, he was seen laboring the point that our judiciary is independent and that the Ministry does not wish to unduly influence those in charge of judicial functions. Certainly none of us are accusing the Honourable Minister, who is a regular practitioner, who was a regular practitioner in the courts until he took over Cabinet Ministry, to be influencing judges. But then he laboured that point time and again to say that the government does not influence the judges. The fact is, the very basis of the 20th Amendment, the procedure of appointment of judges, promotion of judges, these matters being left exclusively with the executive, of course with a so-called parliamentary council, which is virtually a rubber stamp, results in indirect influence being exercised. And that is a fact. And that is why people are opposed to the 20th Amendment. Now, having said that, let me also say that laws delays will not disappear just because you make these laws and make sanctimonious pronouncements saying that we are a responsible member of the international community, that we never interfere with the judiciary. These sanctimonious comments are not going to simply make it possible for you to get over the problem of laws delays in our courts. Now, this government's record of abusing the Prevention of Terrorism Act to take revenge from their political opponents and innocent people has resulted in matters being referred to in resolutions before the Human Rights Council and resolutions being passed even in the European Parliament, resolutions being moved in the US Senate, then several members commenting on the human rights situation in this country and the way in which the Prevention of Terrorism Act is being abused in many parts of the Commonwealth countries, including United Kingdom, Australia, New Zealand, many countries, parliaments, these matters do come up about matters regarding the abuse of the Prevention of Terrorism Act. This morning, in fact, when the amendment to the Prevention of Terrorism Act was being presented, when the Secretary General read out, I asked from the Honorable Foreign Minister regarding the issue that had been raised by the European Union in the Joint Commission discussions. There is a joint communique that had been issued. Now here, the paper says today, the EU noted that important elements had not been included in the PTA amendment bill that has been gazetted. Sri Lanka took note of the views and expressed by the EU to take further steps to make the PTA fully compliant with international norms. I asked the Honorable Minister, are you going to move amendments? But he tried to avoid the issue, saying that we'll take it up when the bill is taken up for debate. So being as it is, Now let's see how far it will be in keeping with the good practices in other countries. Now, because we don't have much faith in this government, because they have already the way in which this PTA is being abused. Now, the latest fiasco is the intemperate statement from the Ministry of Foreign Affairs targeting Ms. Ambika Satkunanathan, a respected former member of the Human Rights Council, for having appraised the committee of the European Parliament that was appointed to review the GSP Plus facility. Now, I would like to quote from the Financial Times. In fact, it says this way. Now, the Ministry of Foreign Affairs descended to new lows last week by issuing a statement publicly targeting Human Rights Commission of Sri Lanka, former member and prominent human rights activist, lawyer Ambika Satkunanathan. The targeted attack by the Ministry of Foreign Affairs against a Sri Lankan citizen and human rights advocate for engaging with international mechanisms concerned with the deteriorating rights situation in the island was roundly condemned. Now, what do they say? The ministry claimed her submission to the EU Parliament was reminiscent of LTT propaganda. A veiled threat was being held out against this human rights activist. And this is a very unbecoming attitude, and this is a very, in my opinion, undiplomatic way of confronting an individual. And then foreign ministry goes to the unprecedented levels of issuing a statement. And we are only becoming a pariah state by engaging in such fruitless exercises. Ultimately, now as we have seen, these new provisions, of course, may reduce the misery of laws delays being addressed when it comes to pre-trial matters. But what of the long-suffering suspects against whom the CID, TID, CCD and the so-called specialized agencies of the police who have been willy-nilly arresting people and on flimsy grounds and taking cover under the Provincial Terrorism Act, keeping people for 90 days at a time, some about 2 years or more. Yesterday, Hijaz Hizbullah finally was given bail after 22 months in custody. And I would like to quote from the order given by His Lordship Neil Iddavela, a former member of the officials bench of this house, a very, very well prepared judgment. And here, what does Lordship Neil Iddavela say? The PTA is a result of a bill titled An Act to Make Temporary Provisions for Prevention of Acts of Terrorism in Sri Lanka.
Honourable Member,
a careful reading.
You have 2 minutes.
Beg your pardon?
More 2 minutes.
Yeah, I'll have 4 minutes, I think.
No.
A careful reading of the corresponding Hansard in 1979 clearly sets out the temporary nature of the statute, highlighting in specificity the contextualized enactment of the same. Reference was made to terrorism in the context of separatist ideology perpetuated by the objective to establish Elam. Then he goes on to say this, His Lordship, since then 4 decades have passed and the PTA has strayed away from its historical context. The PTA, if in its application and implementation, creates a vicious cycle of abuse, the very purpose of the statute will be defeated. However, it is alleged that the PTA has been utilized at times to the detriment of personal liberty by its draconian implementation. Ultimately, it is up to the legislature to ensure that the draconian elements of the law combating terrorism are dispensed with per modern day contexts. Until such time, it is the judiciary's duty to employ existing legal provisions and constitutional powers to interpret the same elements in the interests of justice. Having said that, only he gave bail to Hijaz Hizbullah. So now, this is what one of the former members of the officials bench, distinguished member of the officials bench, Justice Neil Iddavela, says in the judgment. Now, having said that, let us see how these people Now, I think it is important for us to also look at, leave alone PTA. Now, if we are to have some justice in this country, I believe that we also the judgments, Shani Abhaysekara's case, there again, there was a condemnation of fabricating evidence when granting bail to Shani Abhaysekara by Court of Appeal. There were other observations in many other cases. What about Azad Sali's case? In that case, the presiding judge saw the flimsy way in which the indictment has been presented. And he was finally released and acquitted from all charges. Right? This is the way in which you all are using the PTA and various other provisions. And particularly in Azad Sali's case, you use the provisions of the ICCPR Act. Hate speech provisions. The hate speech provisions in the ICCPR Act to take revenge from your political opponents. But when men in robes come and use absolute hate speech, they are rewarded by being appointed chairman of the presidential task force. This is what happens. If you are in robes, you can speak, you can engage in hate speech as you like. That is what the executive thinks. And this is the way we are going to behave. This is why the international community has seen through this duplicity by the government. And that is why now you are forced to amend the PTA. But amending PTA alone won't do. You have to totally get rid of it and introduce a new act, at least a counter-terrorism act, separately, keeping with good practices, good international practices. This is what I say, Honorable Presiding Member. I know my time is up, but let me also say about a few words about this. The need to enact the contempt of court law. Now, what happened to Ranjan Ramanayake? Now, in his case, it's clearly it was seen as an excessive sentence. 4 years. But of course, you know, he may have been somewhat, his impropriety in uttering things outside this house may have landed in trouble. But then the excessive sentence was an issue. But then unfortunately, Ranjan Ramanayake's case, we feel a contempt of court law must be enacted. Discretion of courts also has to be properly streamlined and limited. And thank that you. Has to happen. This has been felt for a long time. There was something on the drawing boards. Senior counsel, Mr. Kanagiswaran, has presented a paper through the Bar Association for consideration by the Minister of Justice as well. A draft law was presented. That is there in the drawing boards. Contempt of court law is an important thing. Judicial Accountability Act is another one, which is available in the in Singapore.
Thank you.
We also had to have a Sentencing Policy Act. Sentencing Policy Act, because there are variants of sentences between two judges for the same matter. And these matters need to be considered, and I think only through these types of new legislation that we can ensure that at least a certain seminal justice would prevail in this country, particularly with the attitude of this government towards abuse of such special laws like the PTA and the ICCPR Act. Thank you. Right.
Thank you. Melangata Garu, Sagar Kari Vasamant.
Garu Mulasanaruda Mantri Tumani. මේ අවස්ථාවේදී අපේ ආධිකරණ ඇමතිතුමා ඉතා ප්‍රගතිශීලී සංශෝධන කීපයක් ඉදිරිපත් කරලා තියෙන අවස්ථාවක කතා කරන ලැබීම සන්තෝෂයක්. ඇත්තෙන්ම රටක අධිකරණ පද්ධතිය කියන්නේ එහි සංවර්ධනයේ නියමුව කිව්වොත් ඒක නිවැරදි. අධිකරණ පද්ධතිය නිසියාකාරව කටයුතු කිරීම ක්‍රියාත්මක වීම රටක සංවර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වන ප්‍රධාන සාධකයක්. එවැනි අවශ්‍යතාවයක් සපුරන්න තමයි අපි ලංකාවේ වාණිජ අධිකරණ කියන එක වාණිජ මහාධිකරණය කියන අධිකරණ පද්ධතිය පිහිටෙව්වේ. නමුත් අපිට අද අපෙන්ම අහන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මේ වාණිජ මහාධිකරණ වලින් ඒ අපි බලාපොරොත්තු වෙච්ච සේවය ඒ බලාපොරොත්තු වෙච්ච කාර්යය මේ රටේ මුදල් ආයෝජනය කරන ඒ ආයෝජකීන් වෙනුවෙන් ඉක්මනින් නඩු විසඳීමේ ක්‍රියාදාමය සිද්ධ කරන්න වාණිජ මහාධිකරණ සමත් වෙලා තියෙනවද නැද්ද කියන කාරණය. ඇත්තටම ඉතාම කනගාටුදායක විදිහට මට නම් හිතෙන්නේ වාණිජ මහාධිකරණ අසමත් වෙලා තියෙනවා ඉක්මනින් නඩු විසඳීමේ ක්‍රියාවලියක් සඳහා යාමට. ඒ වගේම තමයි අධිකරණ ඇමතිතුමා ප්‍රශංසනීය ක්‍රියාදාමයක් ගන්නවා මේ අධිකරණ ක්‍රමවේදය අධිකරණයේ තියෙන ප්‍රමාද වීම අවම කරලා ඉක්මනට මේ රටට ජනතාවට අධිකරණය තුළින් යුක්තිය ඉෂ්ට කර දීමට. අපි දැක්කා පහුගිය කාලේ අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයවරුන් සංඛ්‍යාව අපි ඉතා විශාල ලෙස වැඩි කරා. හැබැයි අද වෙනකොට අපිට ඒ බලාපොරොත්තු වෙච්ච කාර්යක්ෂමතාවය ශ්‍රේෂ්ඨාධිකරණය තුළින් ලැබිලා තියෙනවද කියන කාරණය සම්බන්ධයෙන් ගරු අධිකරණ ඇමතිතුමා මේ ගරු සභාවට යම්කිසි කරුණු වාර්තාවක් ලබා දෙනවා නම් මං හිතන්නේ ඒක සුදුසුයි. මොකද මේ නඩු ඉක්මන් කරා කියන කාරණයම නඩු වලින් යුක්තිය ජනතාවට යුක්තිය ඉටු වෙනවා කියන කාරණය සමග සැසඳෙන්නේ නැහැ. මොකද ලංකාවේ ඉන්න සෑම විනිසුරුවරයෙක්ම භගවතී විනිශ්චකාරතුමා වගේ අය කියලා අපි උපකල්පනය කරොත් මං හිතන්නේ අපි දුවන්නේ මිරිඟුවක් පස්සේ. එහෙමනම් අපිට අපි බලාපොරොත්තු වෙන ඉලක්ක කරා කොහෙත්ම යන්න නොහැකි වේවි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි දැක්ක පහුගිය කාලේ මේ රටේ අධිකරණ ක්‍රියාදාමය කොච්චර අවභාවිතා කරාද, කොපමණ දුරට මේ රටේ අධිකරණ ක්‍රියාදාමය විනාශ කළා, එහි තිබිච්ච විශ්වාසනීයත්වය ජනතාව කෙරෙහි නැති කරන්න කටයුතු කරාද කියන එක. ස්වාධීන අධිකරණ පද්ධතියක් තුළ සිදුවිය නොහැකි, ඇදහිය නොහැකි ක්‍රියාකාරකම් වුණා. මේ පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරයෙක් වෙහිටි දුමින්ද සිල්වා මහතාට සිරදඬුවම් ලබා දෙන්න මේ පාර්ලිමේන්තුවේම හිටපු මන්ත්‍රීවරයෙක් මහාධිකරණයේ හිටපු විනිශ්චයකාරවරියක් සමග කුමන්ත්‍රණය කරපු ආකාරය මේ මුළු රටේම ජනතාව දැක්කා. යුක්තිය රන්දෙවල හැටියට සලකන අධිකරණයේ විනිශ්චයකාරවරියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමග අධිකරණයක තමන් ඉදිරියේ පැවැත්වෙන නඩුවක තීන්දුව ගැන සාකච්ඡා කිරීම කියන ඒ කාරණයම මං හිතන්නේ අපේ අධිකරණ ඉතිහාසයට ඇතුළත් කරපු මහා විශාල කළු පැල්ලමක්. අධිකරණ ක්‍රියාදාමයක් තුළ මෙවැනි සිදුවීම් සිදුවිය හැකිද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. නමුත් මෙවැනි කාරණයක් ඉන්දියාව වගේ රටක වුණා නම් අපේ අසල්වාසි මේ වන විට ඒ කාරණයට සම්බන්ධ වෙච්ච නිලධාරීන් සහ ඒ විනිසුරුවන් මේ වෙනකොට හිරගෙවල්වල ඉන්නේ. නමුත් රටක් හැටියට අපි අහනවා, අපි බලන් ඉන්නවා ඒ සම්බන්ධයෙන් අපේ රට මොකද්ද ගන්න තීරණය කියලා. අද වෙනකල් ඒ සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගත්තද කියලා මේ රටේ ජනතාවට ප්‍රකාශ කිරීමේ වගකීමක් යුතුකමක් අධිකරණ ඇමතිතුමාට වගේම මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් තියෙනවා. ඒක තමයි ඇත්ත. ඒත් කියන්න කනගාටුයි, මේ රටේ බදු ගෙවන මුදල් ජනතාවගේ මුදලින් නඩත්තු වන අධිකරණ පද්ධතියක් තුළ අනාගතයේදීවත් මෙවන් සිදුවීම් සිදුවෙන්නේ නැහැ කියන ඒ විශ්වාසනීයත්වය ලබා දෙන්න අද වෙනකල් අපි සමත් වෙලා නැහැ. මෙවැනි ක්‍රියාමාර්ග ගැන මෙවැනි දේවල් බුමුතුරුණු යටට අතුගාලා දාලා ඉදිරියට ගමන් කරන්න යනවනම් මේ අධිකරණ පද්ධතිවල ඉන්න පුළුවන් වැරදි කරන නිලධාරීන් ඉන්න පුළුවන් දූෂිත නිලධාරීන් ඉන්න පුළුවන් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න නැත්තම් මං හිතන්නේ අපි මේ ගේන ප්‍රගතිශීලී සංශෝධන වලින් සිදුවෙන්නේ රටට යහපතකට වැඩිය අයහපතක් ඒක නිසා මං හිතන්නේ රටක් හැටියට අපි මීට වැඩිය මේ රටේ ස්වාධීන ආයතනයක් වන ජනතාවට තමන්ගේ යුක්තිය ලබා ගන්න තියෙන අවසාන ස්ථානය වන අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණයේ අපක්ෂපාතිත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දැක්ක පහුගිය කාලේ යහපාලනය කියලා ආපු ආණ්ඩුව මේ රටේ අධිකරණ පද්ධතිය කොතරම් වැරදි විදියට භාවිතා කළාද කියන එක. රෑ 12 වෙනකල් අධිකරණ ඇරලා තියාගෙන බොරු චෝදනා දාලා හිටපු තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට දඬුවම් කරන්න අධිකරණ පද්ධතිය පාවිච්චි කරපු ඒ කැත නිඳිත ඒ ඉතිහාසය අපි දැක්කා. හැබැයි අපි සතුටු වෙනවා අපගේ රජය 3/2 බලයක් ලබාගෙන ඇවිල්ලත් අපි අධිකරණයේ ස්වාධීනත්වයට අත තියන්නේ නැතුව මේ රටේ ජනතාවට අධිකරණය කෙරෙහි නැවත විශ්වාසනීයත්වයක් ගොඩනගා ගන්න හැකි ආකාරයට කටයුතු කළා තිබීම ගැන. ඇත්තටම ගරු මූලාසන රුඩ මන්ත්‍රීතුමනි, විනිසුරුවන්ගේ දක්ෂතාවය සහ අපක්ෂපාතීත්වය කියන දේ පදනම් කරගෙන ඔවුන්ට උසස් වීම් ලබා දෙන ඒ වගේම විනිසුරුවන්ගේ දක්ෂතාවය සහ අපක්ෂපාතීත්වය කියන දේ පදනම් කරගෙන ඔවුන් එසේ එම තත්ත්වයට නොගැලපෙන්නේ නම් ඔවුන්ව ඉවත් කිරීමේ ක්‍රියාදාමයකුත් මේ අධිකරණ ක්‍රමවේදය තුර ඇති නොකරොත් මං හිතන්නේ පොලිසිය ඉල්ලනකොට අපදෙන්නයි පොලිසිය විරුද්ධ වෙනවා නම් රිමාන්ඩ් කරන්නයි පුළුවන් විදිහේ විනිශ්චයකාරවරු බිහිවෙන එක මේ රටේ වළක්වන්න බෑ.
ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක්.
අවසන් වශයෙන් මා ප්‍රකාශ කරන්න සිටින්න කැමති වසර 28ක් මේ අධිකරණ ක්ෂේත්‍රය තුළ සක්‍රීයව කටයුතු කරපු නීතිඥවරයෙක් හැටියට මේ රටේ අධිකරණ පද්ධතිය තියෙන්නේ මේ රටේ ජනතාවට මේ රටේ පුරවැසියන්ට ඔවුන්ට ඔවුන්ගේ යුක්තිය ලබා ගන්න ඔවුන්ගේ සාධාරණත්වය ලබා ගන්න පිහිටවපු ඒ ක්‍රමවේදය ක්‍රියාපද්ධතිය තමයි අධිකරණය කියන්නේ. නමුත් මා අත්දකින දේ නම් මේ රටේ විනිශ්චකාරවරු සිතා සිටිනවා අධිකරණ තිබෙන්නේ ඔවුන්ට කියලා. මේ රටේ නීතිඥවරු හිතන් ඉන්නවා අධිකරණ තිබෙන්නේ ඔවුන්ට කියලා. මේ රටේ අධිකරණවල සේවය කරන අය හිතන් ඉන්නවා අධිකරණ තියෙන්නේ ඔවුන්ට කියලා. හැබැයි මේ රටේ කිසිම අධිකරණයකට අඩිය තියෙන කිසිම පුරවැසියෙක්ට හිතෙන්නේ නැහැ මේ රටේ අධිකරණ තියෙන්නේ අපි වෙනුවෙන් කියලා. මෙන්න මේ தත්ත්වය වෙනස් කරේ නැත්නම් මං හිතන්නේ රටක් හැටියට අපිට ඉදිරියට යන්න බැරි වෙයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුම ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තියෙනවා. දැන් 12:18යි.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ප්‍රතිතුමනේ අද අපේ පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් කණු දැක්වූ රවුෆකිම් මන්ත්‍රීවරයා ඇතුළු ඒ සිල් දෙනාගේ අදහස් මං සම්මත කරනවා. මම එතනින් එහාට ගිහිල්ලා යම් වැදගත් කාරණාවක් පිළිබඳව අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විපක්ෂ නායකවරයා 24 ප්‍රශ්නයක් අහලා දැන් දවස් 3ක් වෙනවා. රටේ තියෙන ආර්ථික ගැටලුව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියලා. නමුත් මං දන්නේ නැහැ, මම දැන් පාර්ලිමේන්තුවේ අවුරුදු 11-12ක් විතර ඉන්නවා. මේවාගේ දැරෑරුම් ප්‍රශ්නයකට පිළිතුරු නොදී පැනලා ගිය ආණ්ඩුවක් මේ අවුරුදු 10 12 හිටියද කියලා මන් දන්නේ. මොකද බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාගෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ ඔහු පෙරේදත් නැහැ අදත් නැහැ ඊයේත් නැහැ. ඒ කෙසේ වෙතත් ඔය අතරතුරේ අර්ථසාධකයේ අරමුදලට යම්කිසි හොරෙන් කරුවරේ විදින්න ගිය කතාවක් සම්බන්ධයෙන් දැන් ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා. ගරු පතිරණ ඇමතුමත් ඉන්නවා, ඔහුත් ඒකට අදහස් දක්වලා තිබුණා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඔහුත් අහගෙන ඉඳී කියලා. පෙබරවාරි 7 වෙනි සඳුදා හැන්දෑවේ කොළේ වහලා අර්ථසාධකයට විදින්න ගියා. නමුත් අවාසනාවකට සභාපතිතුමේ අපේ උකුසු ඇහැට ඒක අනේ අපෝයි අහු වුණා. එදා රෑම ප්‍රවෘත්ති හරහා අපි ජනතාව දැනුවත් කරා. දැන් වෙනකොට මුළු රටම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පටන් අරන් තියෙනවා. බොහෝ දෙනා මේකට විරුද්ධව අදහස් ඉදිරිපත් කරනවා. හැබැයි ඊයේ මේ පාර්ලිමේන්තුවේදී සමහරු රට නොමග අරින්න උත්සාහ කරා. නිමල් සිරිපාල ඩිසිල්වා ගරු ඇමතුමා කිව්වා කම්කරු අමාත්‍යාංශය මේ අර්ථසාධකයට ගහන්න යන 25% බද්දට විරුද්ධයි කියලා. තුන් හතර පාරක්ම කිව්වලු එහෙම කරන්න එපා කියලා. නමුත් ඒ කට්ටිය ඒක ඇහුවේ නැල්ලු. නාම රාජපක්ෂ ඇමතිවරයා කියනවා මේක ගියාණ්ඩුවේ ගෙනාපු පනතල්ලු. ඒක මේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සම්පූර්ණයෙන්ම පැහැදිලි කරනවා කිව්වා අද. ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමා නාම රාජපක්ෂ මන්ත්‍රීවරයාව අභියෝග කරලා කිව්වහම මොකද්ද ඔය කියන්නේ, මොන පනතද මොන වගන්තියද කියලා ඔහුට ඒකට උත්තර නැති වුණා. හැබැයි අද බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේකට පිළිතුරු දෙන්න ඇවිල්ලාවත් නැහැ. එකම ඇමතිවරයෙක්වත් නැහැ. අපි ගරු කරන පතිරණ ඇමතිවරයා විතරයි ඇත්ත වශයෙන්ම මෙතන ඉන්නේ. මේ මොකද්ද මේ වෙන්න යන්නේ? ගිය අයවැය බැසිල් රාජපක්ෂ ඇමතිවරයා අධිභාර බද්දක් පැනෙවුවා 25%ක රුපියල් මිලියන 2000කට වඩා ලාභය. එහෙමත් නැත්නම් බදු ආදායම තියෙන සමාගම් කියන එව්වට සමාගම්. නමුත් මේකට වැඩි කතාබහක් ගියේ නැහැ. මොකද විශාල ලාභයක් උපයපු කණ්ඩායම් වලින් බද්දක් ගහන එක පිළිබඳව ලොකු ගැටලුවක් සමාජයේ ඇතුනේ නැහැ. නමුත් ඒකට මම යමක් එකතු කරන්න ඕනේ. රෙට්‍රොස්පෙක්ටිව් ටැක්ස්, එමත් නැත්නම් පසුගාමී මේ බදු, ඒ කියන්නේ අතීතයට බලපාන පරිදි බදු ගහන එක වැරදි. ඒක වෙනම වෙලාවක කතා කරන්න පුළුවන්. නමුත් මේ බද්ද ගැසට් එක හරහා ක්‍රියාත්මක කරන්නේ අප්‍රේල් 2020 ඉඳලා මාර්තු 2021 දක්වා. එතකොට මේක පසුගාමී රිග්‍රෙසිව් අතීතයට බලපාන බද්දක්. ඒක හොඳ බද්දක් නෙමෙයි. ඒ කෙසේ වෙතත් අපි තුෂ්ණිම් භූත වුණේ සභාපතිතුමනි මේ ගැසට් එකේ සමාගම නිර්වචනය කරපු විදිය. මේකේ තියෙනවා මම සභාගත කරන්න කැමති සමාගම මේකේ ප්‍රශ්වෙන පිටේ මේ ගැසට් එක, මේ ඔබතුමාලගේ ගැසට් එක සමාගම යන්නට 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ ඒ යෙදුමට ඇති අර්ථයම තිබිය යුතුයි කියලා. මේක වැදගත්. මොකද සභාපතිතුමා ඒ දේශීය ආදායම් බදු පනතේ පුළුල් අර්ථයක් තියෙනවා. ඒ පුළුල් අර්ථය තමයි සමාගම කියන එකට, ඔය සමාගම් පනතේ තියෙන සමාගම් වලට අමතරව, මම ඒකත් සභාගත කරන්නම්, ඒවට අමතරව මේ මිත්‍රශීලී සමිතියක්, ගොඩනැගිලි සමිතියක්, විශ්‍රාම වැටු අරමුදලක්, අර්ථසාධක අරමුදලක්, විශ්‍රාම අරමුදලක්, පාරිශෝතික අරමුදලක්, මේ සියලු දේ අයිති වෙනවා. මොකද ඒකේ ඔබ්ජෙක්ටිව් එක වෙනස්. නමුත් සමාගම අර්ථකථනය විය යුතුව තිබුණේ ගරු ඇමතිතුමා පටුව සමාගම් පනතට ප්‍රකාරව. මේ සමාගම් පනත 2007 අංක 7 දරන පනත පටුවට සමාගම නිර්වචනය කරලා තියෙනවා. එතකොට අර්ථසාධක අරමුදල එහෙමනම් මේකට අයිති වෙන්නේ නැහැ. එතකොට කවුද මේ වැඩේ කළේ? කවුද කැසට් එක ලිව්වේ? නීති සම්පාදක දෙපාර්තමේන්තුව, එහෙමත් නැත්නම් ලීගල් ඩ්‍රාෆ්ට්මන් ඩිපාර්ට්මන්ට් එක මේක දැක්කේ නැද්ද? මේක අත්වැරදීමක්ද? අපිට ආරංචි වෙන විදියට එහෙම දෙයක් නෙමෙයි. අපිට ආරංචි වෙන විදියට සමහර නිලධාරීන් කියලා තියෙනවා ගරු ඇමතුමා මේක ඇතුළත් කරන්න එපා. මොකද මේක අසාධාරණයි. මම අහගෙනයි ගරු පතිරණ ඇමතිවරයා කියනවා එහෙම දෙයක්. මං හිතන්නේ කැබිනට් එකේ කතා වෙච්ච බවක් නම් අපිට තේරුනේ නැහැ. මොකද මුදල් ඇමතිවරයාගේ උපදෙස් පත මේ අර්ථසාධක අරමුදල මේ විදිහට නිර්වචනය කරා කියන එක තමයි අපේ චෝදනාව. එහෙමනම් මේට යමක් යමෙක් මේ කියන්න හදන නිලධාරීන්ගේ වැරද්දක් නම් නෙමෙයි. ඍජුවම දේශපාලන තීරණයක්. හේතුව අපි කවුරුත් දන්නවා. වැඩ ලක්ෂයකට රුපියල් බිලියන 100ක් අවශ්‍යයි. ගිය සත්‍යන්තයක පටන් ගත්තා. ඊයේ පළවෙනි දේශපාලන රැලිය අපි දැක්ක අනුරාධපුරේ ලංකා වටේම බස් කෙනල්ලා සල්ගාදු ක්‍රීඩාංගණයෙන් භාගයක් විතර පුරව ගන්න පුළුවන් වුණා. ඒ කෙසේ වෙතත් මේ වැඩ ලක්ෂ්‍ය කරගෙන යන්න මොවුන්ට මුදල් නැහැ. සල්ලි තවදුරට අච්චු ගහන්න බෑ. මොකද උද්දමනය 125%කට වඩා ගිහිලා තියෙනවා රජය ඉදිරිපත් කරන දත්තවලට අනුව ආහාර කාණ්ඩේ. එතකොට කරන්න තියෙන එකම දේ තමයි අර්ථසාධකේ මුදල් අදින එක. මේ කොච්චර අසාධාරණද ගරු ඇමතුමා. 1953 තලවකැලේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී HEP ඩිමෙල් මැතිතුමා තමයි මුලින්ම පාර්ලිමේන්තුවට යෝජනාවක් කරේ මේ අර්ථසාධක අරමුදලක් හදන්න ඕනේ කියලා. අපි කවුරුත් දන්නවා ඊට පස්සේ 1958 නිදා පක්ෂයේ TB ලංගරත්න මැතිතුමා විසින් මේ පනත ගෙනාවා. එදා පටන් සේවකයා සේවා දායකයත් සේවා යෝජකයත් යම් දායකත්වයක් ලබා දුන්නා. අද වෙනකොට සේවා යෝජකයා 108යි සමාවෙන සේවා දායකයා 108යි කියන්නේ සේවකයා 108යි හාම්පුතා හැමතත්ත සේවා යෝජකයා 112යි. එතකොට අද මේ රටේ තියෙන විශාලම අරමුදල මේක. විශ්වාස කරන්න සභාපතිතුමා රුපියල් ට්‍රිලියන 3ක් බිලියන 3000ක් මේකේ තියෙනවා. 2021 වර්ෂයේ ආදායම හා ලාභය අපි දන්නේ නැහැ. හරි කනගාටුයි කියන්න 2019 පස්සේ මේකේ වාර්ෂික වාර්තාව තාම ඉදිරිපත් කළා නැහැ. අවම වශයෙන් වෙබ්සයිට් එකේවත් තියෙන්නේ 19 වාර්තාව. ඒක වහාම ඉදිරිපත් කළා කියලා අපි කියන අතරතුරේ අපිට මේ නිවුස් ප්‍රවෘත්ති වලින් දැනෙන විදිහට නොයෙකුත් ඔවුන්ගේ ප්‍රෙස් රිලීස් වලින් දැනෙන විදිහට ලාභය 2020-21 අවුරුද්දේ රුපියල් බිලියන 250ක් විතර වෙනවා. ඒතර එදා ඉඳලා යම් ප්‍රමාණයක් බදු ප්‍රමාණයක් මේක වැදගත් අර්ථසාධකයේ අරමුදලේ ආයෝජන ආදායම මත ගහනවා. අදත් ගහනවා. අදත් මේ ආණ්ඩුව 114ක විතර බද්දක් ඒකට ගහනවා. නමුත් කිසි දවසක ඊට අමතර අධිභාර බද්දක් පනවලා නැහැ. හරි උදාහරණයක් හැටියට සමහරු කියන හදනවා 2016 රවි කරුණානායක මුදල් ඇමතිවරයා ගෙනාපු සුපර් ගේන් ටැක්ස් එක ගැහුවා කියලා. නැහැ. ඔහු ඒ වැඩේ කරේ නැහැ. ඔහු නිර්වචනය කරේ නැහැ අර්ථසාධක අරමුදල සමාගමක් කියලා. එතකොට සාමාන්‍යයෙන් අධිභාර බද්දක් ගහන්නේ බද්ද මත අධිභාරය. නමුත් මේ බද්ද ගහලා තියෙන්නේ ලාභේ මත අධිභාරය 125. එතකොට මේ රුපියල් බිලියන 250 බිලියන 250 ලාභේ මත මේ අධිභාරයෙන් රුපියල් බිලියන 62.5ක් වදිනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 62.5 කෝටි 62,500ක් අර එදා රෑ ගහපු බද්දෙන් සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ අනාගතයට විශ්‍රාම කාලයට ඉතුරු කරපු මුදල් වලින් ආණ්ඩුව තමන්ගේ දේශපාලන ක්‍රියාවලියට මුදල් අදින්න ගිය එක තමයි මේ අපි නවත්තන්න කියලා කියන්නේ. මේක අසාධාරණ. ETF එකටත් බිලියන 30ක ලාභයක් තියෙනවා. එතකොට බිලියන 7.5ක් ඇදෙනවා. යම් විග්‍රහයක් අවශ්‍යයි. මොකද අවුරුදු 55න් විශ්‍රාම යනකොට දැන් 65ද කියලා මම දන්නේ නැහැ. 65 වුණාම විශ්‍රාම ගන්න EPF එක ගන්න පුළුවන්ද කියලා තාම ඕගොල්ලෝ කියලා නැහැ. අතට ලැබෙන මුළු මුදලට කොටස් තුනක් තියෙනවා. එකක් තමයි තමන් විසින් දෙන 108, හාම්පුතා විසින් දෙන 112, ඊට පස්සේ මේ මුදල් ආයෝජනය කරාම ලැබෙන ආයෝජන ආදායම. එතකොට 1989 වෙනකන් ඒ සේවා යෝජකයාගේ දෙන දායකත්වය සහ ආයෝජන ආදායම මත තමන්ට විශ්‍රාම යනකොට ලැබෙන මුදලට බද්දක් තිබුණා. ගරු ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි ඒ ආයෝජන ආදායම මත තිබිච්ච බද්ද අයින් කරේ 1989. ඊට පස්සේ ඔබතුමාලගේ ගරු අද අගමැති මහින්ද රාජපක්ෂේ දා ජනාධිපති 2011 සේවා යෝජකයාගේ දායකත්වය මත තියෙන බද්දත් අයින් කරා. එතකොට තමන් විශ්‍රාම යනකොට අතට ලැබුණ මුදලට කිසිම බද්දක් අය වෙන්නේ නැහැ. අර ආයෝජන ආදායමට ගහන බද්ද විතරයි තිබුණේ. මොකද එවැනි බදු අසාධාරණ නිසා වැඩකරන ආදායම් වැඩ කරන්න ඉදිරියට බැරි නිසා ආදායම් ලබා ගන්න බැරි නිසා ඒ නිසා 2018 ගිය රජය මේ බදු සහනය ETF එකට එහෙමත් නැත්නම් සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදල රද්දික් කරා. එතකොට මේ රජයවල් විසින් මේ බදු අයින් කරලා සහන දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අර්ථසාධක පනත සදාන් වෙලා තියෙනවා සභාපතිතුමනි 2% පොලියක් රජය ගෙවන්න ඕනේ කියලා මේ වැඩ කරන සේවකයන්ට. එදා 58 භාණ්ඩාගාර බිල්පතකට ගෙව්වේ 1%. ඊට අවුරුදු 10ක් වෙනකන් ඊට කලින් උද්ධමනය තිබුණේ 0.05. එතකොට මම විශ්වාස කරනවා ඉලංගරත්න මහතුමා 2.5 කියලා කිව්වේ මූර්ත පොලිය 2.5 කියන එක. හැබැයි අද වෙනකොට තාත්තේ ගොඩක් වෙනස් වෙලා. අපි උපකල්පනය කරමු මන්නවතර විනාඩි 30යි. 2021 වෙනකොට ලැබෙන්න තිබුණ ආදායම 8% 9% ආවා කියමු. ඒකෙන් මේ ගහන අලුත් බද්ද නිසා 3% අඩු වුණා කියමු. එතකොට 8% 3% අඩු වුණාම 5%. නමුත් අද දන්නවා අපි රජයේ දත්ත වලට අනුව උද්ධමනයේ 14%. එහෙමනම් අර්ථසාධක අරමුදලට මේ රජය දැන් වෙනකොට ගෙවන්න යන්නේ ඍණ 9%. ධන 2%මාර කෙසේ විතත්. ඒ නිසා සමග ජන බලවේගයේ හැටියට අපි මේ අධිභාර බද්දට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි සමග සියලු වැඩ කරන ජනතාව සහ අනිත් සියලු දේශපාලන පක්ෂ ඉන්නවා. අපි ජනාධිපතිවරයාට කියනවා කරුණාකරලා මේ ගැසට් එක රිවර්ස් කරගන්න. එහෙම රිවර්ස් කරගත්තේ නැත්නම් අපි ඔබත් එක්ක සටනකට එනවා දේශපාලන වශයෙන් මේ අධිභාරය ඉවත් කරන ගන්නකම් කියලා මගේ වෙලාව දුන්නට බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔඩර් ප්ලීස්. දිවා ආහාරය සඳහා 1:30 දක්වා සභාව අත්හිටවනවා.